නිවේදනයයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 79 වෙනි ව්‍යවස්ථාව විධිවිධාන ප්‍රකාරව 20/22 නොවැම්බර් 30 දින මා විසින් විසර්ජන සංශෝධන නැමැති පනත් කැටුම්පති සහතිකයේ සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ත්‍රිපිලයකනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳව කාර්ක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මැතිවරණ කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයේ 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාන්තාහ ළමා කටයුතු සභාපතිතුමා වෙනුවෙන් ගීතා සමන්මලී කුමාරසිංහ එමෙතුමිය විසින් ඉදිරිපත් කරමි.
කාන්තා ළමා කටයුතු සමාජ සෞඛ්‍ය බල ගැනීම කටයුතු පිළිබඳ උපදේශක සභාව වෙත යොමු කරන ලද 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් 2019 වර්ෂය සඳහා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ආරක්ෂක වාර්තාව සහ ගිණුම් 2018 වර්ෂය සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ආරක්ෂක වාර්තාව 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම් සහ 2019 වර්ෂය සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්ෂික සඳ මේ සම්බන්ධයෙන් සියලු දේ මේ සභාගත කරමු.
බුද්ධ ශාසන ආගමික කටයුතු අමාත්‍යාංශයේ කාර්ය සභා වර්තාව ඉදිරි වික්‍රමනායක ගරු එමතුමා.
ගරු කථානායකතුමනි, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්යක සභාව වෙත යොමු කරන ලද 2012, 2013, 2014 සහ 2015 වර්ෂ සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාර්ෂික වාර්තා සහ 2017-18-19 වර්ෂ සඳහා ටවහෝර් ළඟහල පදනමේ වාර්ෂික වාර්තා සහ මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරමි.
පිටසම් පිළිගැන්වීමේ විජිත බේරගුණ මැතිතුමා.
ගරු කථානායකතුමනි, මොනරාගල මාරාව පුලන්දාවම දෙකේ කණුව යන ලිපිණියේ පදිංචි HJV ක්වීන්ස්ටන් ජෝර්ජ් මහතාගේ ලැබුණු පිටසම් පිළිගන්නේ.
සනත් නිශාන්ත මැතිතුමා. අනූප පැස්කෝල් මැතිතුමා.
ගරු කථානායකතුමනි, වලගෙදර මැටිය මුල්ල අංක 274 දරන ස්ථානයේ පදිංචි KV රිද්මා සඳුරුවනි මෙනිවේගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නමි.
ගුණතිලක රාජපක්ෂ මැතිතුමා.
ගරු කථානායකතුමනි, මානුවර පැරඩයිස් පාර්ක් අංක 1 ස්ථානයේ පදිංචි SW තිලකරත්න මහතාගේ පෙස්සම ඉදිරිපත් කරමු.
ප්‍රධාන වැඩ කටයුතු විසර්ජන පනත් කැටුම්පති කාර්ක සභා අවස්ථාව. පළමුවන උපලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශ ශීර්ෂක 126, 212, 215 සහ 335 දක්වා. කාන්තාහ ළමා කටයුතු සමාජ ජනනීය අමාත්‍යාංශයේ ශීර්ෂක 171, 216, 217 හා 331. දැන් විපක්ෂ නායකතුමා.
ගරු කථානායකතුමනි, ඔබතුමාගේත් ගරු අධ්‍යාපන ඇමතුමාගේත් අවසරය පරිදි අධ්‍යාපන ශාස්ත්‍රයට බලපාන ප්‍රධාන ගැටලු තුනක් මා වෙතත් අපේ කවිරත්න මැතිණිය වෙතත් ඉදිරිපත් කරනු ලැබුවා. මම කැමතියි ඔබතුමාට එය මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, ගරු අමාත්‍යතුමනි, දුෂ්කර සහ අති දුෂ්කර පාසල්වල සේවයේ නියුතු අනධ්‍යන කාර්ය මණ්ඩලයක් ඉන්නවා තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ. ඒ කියන්නේ උඩු දුම්බර, මිනිපේ, මැද දුම්බර වැනි දුෂ්කර ප්‍රදේශවල සේවය කරන්නේ. දැන් ගරු ඇමතිතුමා, අවුරුදු 8ක් මේ අයට 2014 ඉඳලා දුෂ්කර දීමනා වශයෙන් 1500ක්, අති දුෂ්කර දීමන වශයෙන් 2500ක් ලබා දීලා තිබෙනවා. එතකොට දැන් හිටි හැටියෙම මේ අවුරුද්දේ පණිවිඩයක් යවනවා ඒ අනධ්‍යන කාර්ය මණ්ඩලයට. මේ ඒ අවුරුදු 8ක් එක දිගටම ගෙවපු ඒ මුදල ආපහු අය කරගන්නවයි කියලා. ඒ අය ඒක ලබා ගන්න සුදුසු නැහැයි කියලා. මේ ඇත්ත වශයෙන්ම ගරු අමාත්‍යතුමනි, මේ දුෂ්කර බල ප්‍රදේශයක මේ අනධ්‍යන කාර්ය මණ්ඩල කරන ඒ විශිෂ්ට සේවාව වෙනුවෙන් මේ අවුරුදු 8ක් එක දිගට 1500යි 2500යි ගෙවලා දැන් එකපාරටම අය කරගන්නවා කියන එක ඒක අසාධාරණයි. කරුණාකරලා ඔබතුමාගේ අවධානය යොමු කරලා ඒකට එයාට යම්කිසි සාධාරණත්වයක් ඉෂ්ට කරන්නයි කියලා මං ඉල්ලීමක් කරනවා. ඒ වගේම ගරු අමාත්‍යතුමනි, අනධ්‍යන සේවයේ නියුතු කණ්ඩායම් දෙකක් මේ වන විට පුස්තකාලාධිපති ඒ ඩිප්ලෝමාව 2017 2018 බොහොම සාර්ථකව හදාරලා දැන් වැඩිදුරටත් සමහර අය කලම්බෝ යුනිවර්සිටි එකේ උසස් ඩිප්ලෝමාව හදාරනවා. මේ ඇත්ත වශයෙන්ම ගරු ඇමතිතුමනි, මධ්‍යම පළාතේ 108ක් අනධ්‍යන කාර්ය මණ්ඩලයේ අය මේ ඩිප්ලෝමාව හදාරලා දැන් සූදානම් පුස්තකාල සහකාර හෝ පුස්තකාල නිලධාරින් හැටියට කටයුතු කරා. හැබැයි ගරු අමාත්‍යතුමනි, දැන් සිදු වෙලා තිබෙන්නේ ගුරුවරුන්ව මේවට යොදවලා ඇත්තටම දරුවන්ට උගන්වන්නට තිබෙන ඒ අවස්ථාව ගුරුවරුන්ට අහිමි කරලා මේ අයව දාලා තිනවා මේ පුස්තකාලයේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න. ඉතින් මෙච්චර අනධ්‍යන කාර්ය මණ්ඩලයේ අය පුස්තකාලාධිපති ඒ ඩිප්ලෝමාව හදාරලා 108ක් දැන් සූදානම් ඒ වැඩ කටයුතු කරන්න. මේ පුස්තකාලයක තිබෙන වැදගත්කම ඔබතුමත් දන්නවා. කරුණාකරලා මේ අයගේ මේ ඩිප්ලෝමාවට සරිලන ආකාරයට ඒ අයට පුස්තකාල සහකාර ඒ වගේම පුස්තකාල නිලධාරින් හැටියට පත්වීම් ලබා දෙන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. තුන්වෙනි කාරණාව ගරු අමාත්‍යතුමනි, ඔබතුමා දන්නවා ගුරු වෘත්තිය ඉලක්ක කරගත් උපාධියක් තමයි අධ්‍යාපනවේදී උපාධිය. ඒ උපාධිය ලැබුණාම දෙක දෙක ශ්‍රේණියට අනිවාර්යෙන්ම පත්වීම් ලබා දෙනවා. දැනට මේ වන විට ඒ උපාධිය ලබාගෙන 300ක් ඉන්නවා මේ ගරු අමාත්‍යතුමනි, සම්පූර්ණයෙන්ම ලංකාවේ මේ සුදුසුකම් ලබලා. බස්නාහිර පළාතේ විතරක් ඉන්නවා 88ක්. ඉතින් මම අහන්න කැමතියි මේ වගේ වෙලාවක මේ අධ්‍යාපනවේදී උපාධිය කියන්නේ බුතුමාම දන්නවා මේ ගුරු සේවයට ඍජුවම සම්බන්ධ උපාධියක්. ඉතින් මේ තවමත් 300කට බස්නාහිර පළාත ඇතුළු පළාත් පහක තවම පත්වීම් ලැබිලා නැහැ. ඇහුවාම කියන දේ තමයි පුරප්පාඩු තියෙනවා, මුදලුත් තියෙනවා, නමුත් මොකද්ද චක්‍රලේඛනයක් හින්දා මේ බඳවා ගැනීම ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. මම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඇත්ත වශයෙන්ම දැන් රිටයර් වෙන්නත් විශාල ප්‍රමාණයක් ඉන්නවා ගුරු ශිෂ්‍යේ. මේ අධ්‍යාපන වේදී උපාධිය ලබාගෙන සමත් වෙලා සිටින මේ 300ට මේ ලංකාවේම 300ක් ඉන්නවා. ඒ අයට මේ සාධාරණත්ව ඉෂ්ටකරනද ඇත්ත වශයෙන්ම 88ක් ඉන්නවා බස්නාහිර පළාතේ. ලංකාවේම 300ක් ඉන්නවා. ඒ වගේම මට තවත් පුංචි කාරණා දෙකකට අවස්ථාව ලබා දෙන්න. ගරු කථානායකතුමනි, අද දින සිට එක දිගට දින 16ක කාලයක් විශේෂයෙන්ම කාන්තා හිංසනයට, කාන්තා ප්‍රචණ්ඩත්වයට එරෙහිව වැඩපිළිවෙලක් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. මම හිතන්නේ දින 16ක් නෙමෙයි, කාන්තා ප්‍රචණ්ඩත්වයට එරෙහිව, කාන්තා හිංසනයට එරෙහිව 24 පෑයම 365 දවසේම විධිමත් ශක්තිමත් වැඩසටහනක් තිබෙන්නට ඕන. ඇත්ත වශයෙන් මේ රටේ බහුතරය කාන්තාව වුවත් 52%ක් වුවත් මං හිතන්නේ කාන්තාවන්ට නිසි සැලකිල්ල නීතිමය වශයෙන්ුත් සමාජමය වශයෙන්ුත් දේශපාලනමය වශයෙන්ුත් අපේ රටේ තවමත් ලැබෙන්නේ නැහැ. ඒකට අපි හැමෝම වග කියන්නට ඕන. ඒ නිසා විශේෂයෙන්ම මේ දින 16ක් පුරාවට මේ කාන්තා හිංසනයට එරෙහිව ක්‍රියාත්මක වෙන වැඩසටහන 16ක් නෙවෙයි, ඒක 365 දවසේම ක්‍රියාත්මක වෙන සක්‍රීය යථාර්ථවාදී කාන්තා අයිතිය සුරක්ෂා කරන, කාන්තාවගේ දේශපාලන සමාජමය ආර්ථිකමය ඒ වගේම තමන්ගේ සුරක්ෂිත භාවය පිළිබඳ අයිතිය තහවුරු කරන්නට කටයුතු කරන්නයි කියලා ඒකට පක්ෂ විපක්ෂ බෙදීම් තොරව අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා කියලා කියන අවසාන කාරණාව ගරු කතානායකතුමනි, මේක ඔබතුමාටත් මටත් ඔබතුමන්ලටත් සියලු දෙනාටම බලපාන කාරණාවක්. දැන් ගරු කතානායකතුමනි, අපිට දැනගන්නට ලැබිලා තිබෙනවා විදුලි බිල වැඩි කරනවායි කියලා. දැන් ඔබතුමාලා කැබිනට් එකේ ඒක අනුමත කරලත් තියෙනවා. කොහොමද ගරු කතානායකතුමනි මිනිස්සු ජීවත් වෙන්නේ? මේ දරා ගන්න බැරි තත්ත්වයක ඉන්නේ. විදුලි බිල වැඩි කරනවා, ඊට පස්සේ ලෝකේ තෙල් මිල අඩු වෙනකොට තෙල් මිල වෙනස් කිරීමක් මොනවත් කරන්නේ නැහැ. මං අහන්නේ මනුස්සකමක් තියෙන්න ඕනේ ගරු අමාත්‍යතුමනි. අපි දන්නවා රට තුල බරපතල ආර්ථික අර්බුදයක් තිබෙනවා, ඒක හරි. නමුත් මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. මිනිස්සුන්ට කර ගියා ගන්න දෙයක් නැහැ. මේ මේ දැන් අපි මේ කතා කරන දේත් මේ අපේ මේ පාසල් දූදරුවන් මේ අහගෙන ඉන්නවා, බලාගෙන ඉන්නවා. මේ දූදරුවන්ට හරියාකාර පෝෂණයක් නැහැ. පාසල් උපකරණ ටික ගන්න බෑ. පොත් ටික ගන්නට බෑ. සපත්තු ටික ගන්නට බෑ. ඉස්කෝල බෑග් ටික ගන්නට බෑ. දරුවෝ කලන්තේ දාලා වැටෙනවා පාසල් වල. මං අහන්නේ මේ මොනවා හරි මනුස්සකමක් තියෙන්න ඕනේ. ඉතින් මං ඉල්ලීමක් කරනවා, දැන් විදුලි බිල අවස්ථා ගණනාවකදී වැඩි කරා. කරුණාකරලා මේ පාර්ලිමේන්තුවේ කෙරුණු යෝජනාවක් හැටියට මේ විදුලි බිල වැඩි කිරීම වහාම නතර කරලා මේ අයවැයෙන් වෙන් කර තිබෙන ලොකුම ප්‍රතිපාදන ටික මේ රටේ 43 ලක්ෂයක් දරු පරපුරටත් මව් පරපුරටත් වෙන් කරන්නයි කියලා අපි යෝජනා කළා.
ඒක නදල ගරු කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා, ප්‍රධාන කරුණු තුනකුයි අතුරු කරුණු දෙකකුයි මතු කළා. පළවෙනි කාරණය දුෂ්කර හා අති දුෂ්කර වශයෙන් නම් කර තිබෙන තෙල් දෙනිය අධ්‍යාපන කලාපයේ අනද්දින කාර්යමණ්ඩල දුෂ්කර දීමනා ලබා දීලා ඒක නැවත අපසු අය කරගන්න යනවායි කියලා. ඔව්, මේක රේකී අමාත්‍යංශයෙන් නෙවෙයි, මේක පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් වෙන්න ඕනේ. මොකද හේතුව මේ අනද්දින සේවකින් අයිති වෙන්නේ පළාත් රාජ්‍ය සේවයට. ඒ නිසා මේ පිළිබඳව මම මධ්‍යම පළාතෙන් කරුණු විමසලා ඒ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නම්. දෙක, අනද්දින සේවයෙන් යුතු කණ්ඩායම් දෙකක් පුස්තකාල ඩිප්ලෝමා කලායට මධ්‍යම පළාතේ 108ක් ඉන්නෝ, ඒගොල්ලන්ට උසස් වීම ලබා දීම, ඒකත් මධ්‍යම පළාතෙන් පළාත් රාජ්‍ය සේවයෙන් සිදුවෙන්න ඕනේ. ඒ පිළිබඳවත් මම දැනුවත් කරන්නම්. මොකද දැන් ගුරුවරුත් ඉන්නවා උපාධිධාරීන් හැටියට, ඔය පුස්තකාල පාඨමාලාව කරපු අය. ඉතින් ඒ ගුරුවරු වෙන්න ඕනේ සමහර විට පුස්තකාල යොදවලා තින්නේ. හැබැයි දැන් මේ පිරිස ඩිප්ලෝමාව කළා තිනෝ නම් ඒකට යොදවලා ගුරුවරුන්ව නිදහස් කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒකත් මධ්‍යම පළාතේ පළාත් රාජ්‍ය සේවයෙන් වෙන්න ඕනේ. තුන, ගුරු වෘත්තිය බීඑඩ් එක, බීඑඩ් උපාධිය පිරිනමනවා කොළඹ විශ්වවිද්‍යාලයේ පීටයක් හැටියටත්, පෙරදිනිය විශ්වවිද්‍යාලයේ දෙපාර්තමේන්තුවක් හැටියටත්, යාපනය විශ්වවිද්‍යාලයේ දෙපාර්තමේන්තුවක් හැටියටත්, විවෘත විශ්වවිද්‍යාලයේ වෙනම ඒකෙත් බීඑඩ් උපාධිය දෙනවා. දැන් ගරු කතානායකතුමනි, මේ බීඑඩ් උපාධියේ කෝ සබ්ජෙක්ට්ස් ගත්තෝ, ඒ කෝ සබ්ජෙක්ට්ස් සියල්ලම පාහේ සාමාන්‍ය උපාධිධාරීන් ගන්න උපාධි. ඒ හතරවෙනි වර්ෂයේ ශික්ෂණය පිළිබඳ, එහෙම නැත්නම් ඉගැන්වීමේ ක්‍රමවේදයන් සහ ටීචින් ප්‍රැක්ටිස් එක ගැන ඒගොල්ලන්ට පුහුණුව ලබා දෙනවා, පාසල්වත් ලබා දෙනවා. මේක දිගින් දිගටම තියදුනේ මේ පීඨවලින් පීඨවට ඇතුළත් වෙන අය අමාත්‍ය මණ්ඩල සංදේශකින් තමයි මීට ඉහළත් ඉස්සරත් එහෙම පත්වීම් ලබා දුන්නේ. දැන් මේ පිරිස මේ පළාත් පහක, ඔබතුමා කිව්ව එක හරි, මාත් මුණ ගැහෙනවා, 300ක පමණ පිරිසක් ඉන්නවා, බස්නාහිරත් 88ක් ඉන්නවා. දැන් මේ 26,000 ගුරුවරුන් බඳව ගන්න වෙනවා අපිට ඊළඟ මාසය දෙක ඇතුළත. එතන දැන් ඉන්නවා පාසලට අනුයුක්ත කළ සංවර්ධන නිලධාරී 22,000. 26,000 පුරප්පාඩු ගණනය කළා තියෙනවා. දැන් මේ දෙසැම්බර් 31ට තව පිරිසක් මේකට එකතු වෙනවා. එතකොට විද්‍යාපීඨ වලින් කණ්ඩායම් දෙකක් එළියට එනවා ශික්ෂණ ඩිප්ලෝමා ධාරීන් හැටියට 8,000. එතකොට මෙතනත් අවශ්‍ය 26,000 දැන්ට ඉන්න අවශ්‍යතාවයයි මේ සියල්ල ගණනය කළා කැබිනට් පත්‍රිකාව මේල් සවුන්ද ඉදිරිපත් වෙනවා. රාජ්‍ය සභා කොමිස සභාවේ එකඟතාවය ඇතිව දීපව්‍යාප්ත විභාගයක් තියෙනවා පළාත් 9ට. ඒ දීපව්‍යාප්ත විභාගයේ තියලා ඒ පිරිසගේ පත්වීම් දුන්නහම පස්සේ ඒ කැබිනට් පත්‍රිකාවෙම තියෙනවා ඒ පළාත් සභාවලට මේ උපාධිධාරීන්ට පත්වීම් දෙන්න පුළුවන්. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ විභාගයේ තියලා අවසන් වෙච්ච ගමන් පළාත් සභාවලට බලය ලැබෙනවා සුපුරුදු පරිදි ඒක ක්‍රියාත්මක කරන නිසා ඒකට විසඳුම තියෙනවා. ඊළඟ එක කාන්තා හිංසනය. මම හිතන්නේ මේ අපේ පාර්ලිමේන්තුවේ අපේ ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ ඔක්කොම අපේ මේ කාන්තා මන්ත්‍රීතුමියලා තැඹිලි පාටින් ඇඳලා ඉන්නේ. ඔබතුමාට කිව්වද නැහැ කලින් ඒක ගැන? මොකද එකම පාටින් ඉන්නේ අනන්‍යතාවයකට මම හිතන්නේ. ඒ ඒකනේ. ඔව් හරි. බොහොම හොඳයි. අපිත් ඒකට එකඟයි. අපේ සම්පූර්ණ සහයෝගය අපේ පාර්ලිමේන්තුවේ සංවිධානයටත් අපේ ගරු මන්ත්‍රීතුමියලාගේ ඒ වගේම ඔබතුමා යෝජනා කරපු කාරණයටත් අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඊළඟට ඔව් අපි දන්නේ නැහැ තමිලි පාට නැත්තම්. ඊළඟ කාරණය තමයි පොඩක් තප්‍රය. අර ඔබතුමා සඳහන් කරපු විදුලි බිල වැඩි කරන ප්‍රශ්නය. ඇත්ත වශයෙන්ම මටත් ප්‍රශ්නයක් එනවා එතන. මොකද අපොස උසස් පෙළ විභාගය ජනවාරි 23 ආරම්භ වෙනවා. කළා පෙබරවාරි මැද වෙනකම් විභාගය යනවා. එතකොට විදුලිය කපන්නත් බෑ. විදුලිය වැඩි කරන්නත් බෑ ඔය කාල සීමාව තුළ. මොකද මේ 350,000 විතර දරුවෝ A-level exam එකට පෙනී ඉන්නවා මේ මාසේ කාලේ. ඒ නිසා මම මේක විශේෂයෙන්ම අමාත්‍ය මණ්ඩලයේදීත් විදුලි බල අමාත්‍යංශයට යොමු කරන්නම් මේ පිළිබඳව අවධානය යොමු කළා. මේකේ අම්මා ආකාරයක ලිහිල් භාවයක් ලබා දෙන්නයි කියලා මේ තීන එක afford කරන්න බැරි වෙනවා.
මට දෙන්න අතුළු මන්ත්‍රීතුමා. මර කතානායකතුමනි ඉතාමත් වැදගත් කාරණාවක්. මෙතන මුදල් රාජ්‍ය අමාත්‍යතුමත් ඉන්න නිසා දැන් ඉන්කම් ටැක්ස් රිෆන්ඩ් සබ්මිට් කරන මෘදුකාංගය අක්‍රිය වෙලා තියෙනවා. මේක හිතාමතා අක්‍රිය කරලාද එහෙම නැත්නම් අක්‍රිය වෙලාද කියලා අපි දන්නේ නැහැ. දැන් ඊයේ නොවැම්බර් 30 දිනට තමයි මේ කටයුතු අවසන් කරන්න තිබුණේ. ඉතින් දැන් මේක අක්‍රිය වීම නිසා විශාල පිරිසක් ඉන්නවා මේ ක්‍රියාව එහෙම නැත්නම් මේ ඉන්කම් ටැක්ස් රිෆන්ඩ් සබ්මිට් කරන්න බැරුව. ඉතින් මේක මම හිතන්නේ මේ වෙලාවේ හැටියට මේකේ ඇත්ත තත්ත්වය අපි දැනගන්න කැමැති. මේක හිතාමතා කරපු දෙයක්ද එහෙම නැත්නම් තදබදයක්ද මොකක්ද කියලා රාජ්‍ය අමාත්‍යතුමා ඉන්න නිසා මම ඒක අහනවා.
ගරු කතානායකතුමනි, මෙතුමා මතු කරපු කාරණේ ඇත්ත. ඊයේ දිනේ වෙද්දී, ඒ කියන්නේ නොවැම්බර් 30 වෙද්දී සියලුම දෙනා තමන්ගේ ආදායම් වාර්තා ලබා දීම දිය යුතුව තියෙනවා. මේ නොවැම්බර් 30 කියන දිනෙත් එක්ක මේ මෘදුකාංගයේ තදබදයක් නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් ගරු කතානායකතුමනි, මෙතන පුද්ගලික ආදායම් බද්ද, සමාගම් බද්ද, ඒ වගේම හවුල් ව්‍යාපාර බද්ද, මේ ආදී බදු රිටර්න්ස් ෆයිල් කර යුතුව තියෙනවා. යමතෝ මේක කවුරුත් මන්තුමා මේ කඩාකප්පල් කිරීමක් නෙවෙයි. මේ මුදුකාංගයේ ඇති වෙලා තියෙන තදබදය ඒක අපි හඳුනාගෙන තියෙනවා. ඊට විසඳුමක් හැටියට ගරු කතානායකතුමනි අපි සතියක කාලයක් ලබා දෙනවා. ඒ සතියක කාලය තුල රිටර්න්ස් බාර දුන්නාම එය නොවැම්බර් මාසේ 30 වෙනිදා බාර දුන්නාසේ සලකන්න අපි අවශ්‍ය වැඩ කටයුතු මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඒ කාලය තුල කිසිදු දඩයකට යටත් කරන්නේ නැහැ කියන කාරණාවත් අපි ප්‍රකාශ කරන්න ඕනේ. භවිෂ්‍යති
ඔව් කිරියල් මෙතු පැදලි දැන් ගරු සභානායකතුමා කිව්වා මේ පළාත් සභාව ගැන. දැන් අද අපිට පළාත් සභාවේ ප්‍රශ්න අහන්න වෙලා තියෙන පාර්ලිමේන්තුවේ. මොකද පළාත් සභාවක් නෑ අවුරුදු 4ක්. ආණ්ඩුකාරවරයෙක් නෑ. ආණ්ඩුකාරවරයෙක් ඉන්නවා නමුත් පළාත් සභාව නෑ. ඒකෝර ආණ්ඩුකාරයාගේ වැරදි ප්‍රශ්න කරන්න දරක් නෑ. අද වෙලා තියෙන එකයි. ඉතින් අපි හැමදාම කිව්වා තුරෙන්දේගේ බලයෙන් මේ පළාත් සභාව ඇති කරන්න පුළුවන්. එතකොට ආණ්ඩුව ඒකට උනන්දු වෙන්නේ පළවෙනි අවුරුද්දේ. ඉතින් මම අහන්නේ මේ ආණ්ඩුකාරවරු යටතේ මේ පළාත් පාලනය කරනකොට කොහොමද පළාතේ ප්‍රශ්න අහන්න තැනක් නැහැ. පළාතේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ අහන්න ඕනේ. ඒකයි අපේ විපක්ෂ නායකතුමා අද ඇහුවේ. ඉතින් මේ අපි රජයට කියනවා පළාත් සභාව පැතිවෙද්ද තියන්න අවශ්‍ය නීති වෙනස් කරන්න අපි තුනෙන් දෙකේ බලයක් දෙනවා. We are prepared to give the 2000 majority.
හරි. ඔව් සුමිත්‍රාජ්මන්ති. ඔව් මේ සුමිත්‍රාජ්මන්ති මාර මයික් එක දෙන්න.
අර කතානායකතුමනි අපි කවුරුත් එකඟයි පළාත් සභාව මැතිවරණ සහ මැතිවරණ කාලට තියෙන ඒකේ ගැටලුවක් නැහැ. අපි ආණ්ඩුවට ආපු ගමනුත් කිව්ව පළාත් සභාව මැතිවරණ තියන්න ඕනේ කියලා. හැබැයි මේ කතා කරන මෙතුමාගේ කටෙන්ම තමයි එදා පළාත් සභාව කල් දාන නීති රීති ගෙනල්ලා ඒක සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ වලලලා දැම්මා. පළාත් සභාව පනත පළාත් සභාව වැඩපිළිවෙල සම්පූර්ණයෙන් වලලලා දාලා දැන් ගොඩ ගන්න හදන්නේ කන්න ඕන වුණාම තලගොයා කබරගොයා කරගන්න න්‍යාය තියෙන්නේ.
බොහොම ස්තුතියි. කපහැරි මේ යෝජනාව රෝහිණී කුමාරි විජයරත්න මැතිණිය.
ගරු කතානායකතුමනි, 2023 විසර්ජන පනත් කෙටුම්පතෙහි කාර්ක සභා අවස්ථාවේ අද දින 2022 එක බ්‍රහස්පතින්දා විවාදයට ගැනෙන අමාත්‍යංශ හා ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතන වලින් අදාළ අංක 126 2012 සිට 215 335 171 216 217 සහ 331 දරණ වෛශීෂයන්ගෙන් සම්ප්‍රදායානුකූලව එක් එක් වැඩසටහන්හි සියලු පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයයි මම යෝජනා කරමි. ගරු කතානායකතුමනි, අද අධ්‍යාපන කාන්තා හා ළමා ඒ වගේම සමාජ සුබ සාධන වැශීර්ෂය ගැන කතා කරන්න වෙලා තියෙන්නේ. ජීවත් වෙන්න රටක් හොයන්න ගිහින් රටත් ජාතියත් සුබ සාධනයත් අනාගතයත් විනාශ කරගත්ත මොහොතක. ගරු කතානායකතුමනි, රටක අනාගතය ළමයින් සහ දරුවන්. ගරු ජනාධිපතිතුමා කොහේ හරි ඉඳලා අහගෙන ඇති, මෙන්න මෙහෙම ප්‍රකාශයක් මම දැකලා තියෙනවා. කීකරු දරුවන් හොඳ මිනිසුන් තනයි, අකීකරු දරුවන් වෙනස් මිනිසුන් තනයි. එම නිසා කීකරු දරුවන් ආදරයෙන් රැකබලා ගත යුතු අතර අකීකරු දරුවන් ඉතාමත් ආදරයෙන් රැකබලා ගත යුතුයි කියලා ප්‍රකාශයක් මම අහලා තියෙනවා. ඒකෙදි මිනිසුන් දිනා ගන්නට නම් ආදරය තරම් අවියක් මම දැකලා නැහැ. ජනාධිපතිතුමාගේ කතාවේදී කිව්වා, එතුමාට වැරදීමකින් ඒක කියවෙන්න ඇති, දෙව්දත්තර නිදොස් කොට නිදහස් කරලා අඟුලිමාල මහරහතන් වහන්සේ විත්තිකාරයෙක් කරලා තිබ්බා. මං හිතවා ඒක වැරදීමකින් වෙන්න ඇති කියලා. හැබැයි මට වෙලාවකට හිතනවා සිද්ධාර්ථ කුමාරයාගේ මස්සිනා වෙච්ච හින්දා පොඩි ෆේවරේෂන් එකක් කරාද කියලා දෙව්දත්තර තෙරුණුන්ට. මොකද ජීවත් වෙන්න අසීරුයි කියලා පාරට බැස්සපු මිනිස්සු මර්ධනය කරන අතරේ මයිකල් කුමාරවරු සහ ඒ අයගේ අප්පච්චිලා බාප්පච්චිලා සහ ගජමිතුරන්ව නිදොස් කොට නිදහස් කරනවා අපිට පේන නිසා. එනිසා මම කියන්න ඕනේ ගරු ඇමතිතුමනි, අධ්‍යාපන ඇමතිතුමනි, ඔබතුමාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා මගේ සම්පූර්ණ සහයෝගය උපරිමයෙන්ම ලබා දෙනවා කියලා මම මේ වෙලේ මතක් කරනවා. මොකද මේක අවශ්‍යම යුගයක්. අපේ අධ්‍යාපන ක්‍රමය යල්පැන ගියපු අධ්‍යාපන ක්‍රමයක්. ඒක ලෝකෙට හෝ වැඩ ලෝකෙට හෝ අනාගතයට වැඩක් වෙනවයි කියලා මම දකින්නේ නැහැ. විශේෂයෙන්ම අපිව දැනුවත් කරපු අර පාසල් ක්ලස්ටර් සිස්ටම් එක මම ඉතාමත් අගය කරනවා. ඒක තුල තව එක් වෙන්න ඕන දේවල් මම හිතනවා ඔබතුමා අපිට කතා කරලා ඒක විසඳ ගන්න පුළුවන් කියලා. හැබැයි අනිත් ප්‍රතිසංස්කරණ මොනවද කියන එක පිළිබඳව අපිට තවම අවබෝධයක් නැහැ. ඒ නිසා ඒ ගැනත් අපිව දැනුවත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. හැබැයි ඔබතුමාට වෙන් කරලා තියෙන ප්‍රතිපාදන ගැන නම් මගේ සතුටක් නැහැ. ඒක ඔය කියන දේවල් කරගන්න පුළුවන් වෙයිද කියලා. ගරු කතානායකතුමනි, අද දෙමව්පියන්ට ගැටලුවක් තියෙනවා. දෙමව්පියෝ ප්‍රශ්න දෙකකට මැදි වෙලා ඉන්නවා. දෙමව්පියෝ හිතනවා ළමයින්ට උගන්වනවද එහෙම නැත්නම් කණ්ඩ දෙනවද කියලා. මේ දෙකෙන් එකක් මිසක දෙකම කරන්නට අද දෙමව්පියන්ට බැරි වෙලා තියෙනවා. දැන් බලන්න පිටු 80 පොතක් රුපියල් 120යි. පිටු 200 CR පොතක් රුපියල් 560යි. පෙන්සලක් පෑනක් එකක් 40 බැගින් වෙනවා. පාට පෙන්සල් පෙට්ටියක් රුපියල් 570ක් වෙනවා. කම්කරුවෙක් නම් දවසක පඩියෙන් 4න් එකක් ඕනේ පාට පෙන්සල් පෙට්ටියක් අරන් දෙන්න. ගම් බෝතලේ රුපියල් 150ක් බවට පත් වෙලා තියෙනවා. පොත් බෑගයක් 3500න් උඩ 4000 වගේ ගානකට ගිහිලා තියෙනවා. ඒ වගේම සපත්තු කුට්ටම ගත්තත් 3500න් ඉහළයි. දැන් සපත්තු කුට්ටන් සමහර දරුවන්ට දෙනවා වුණාට දරුවෝ සියල්ලන්ටම දෙන්නේ නැහැ. එතකොට දැන් මම පිටු 40 නැත්නම් පිටු 80 පිටු 200 පොතක් කී දවසද පාවිච්චි කරන්න පුළුවන් කියලා අධ්‍යාපන ඇමතිතුමනි ඔබතුමා දන්නවා. එතකොට මේ දෙමව්පියන්ට පළවෙනි වාරයට ළමයා පාසලට යවන්නට අඩුම තරමේ රුපියල් 20000ක්වත් ඕනේ අවමයෙන් මේක බේරගන්න. එතකොට මෙන්න මේ தத்துவයේ උඩ අද දෙමව්පියෝ ලොකු ප්‍රශ්නයක ඉන්නවා. එහෙම අර ඔබතුමාට මං ඉස්සෙල්ලා කිව්වා වගේ ළමයි ඔක්කොටම සපතු දෙන්න, බෑග් දෙන්න, පොත් දෙන්න ඒවා මොකකටවත් ප්‍රතිපාදන නැහැ. අපි දැක්කා සමස්ත අයවැයෙන් 6.3% තියෙන්නේ. ඒ කියන්නේ බිලියන 232ක්. ඉතින් පරිණාඩි ප්‍රවාහන දීමනා ඔය ඔක්කොම ගියාට පස්සේ ඔබතුමාට වැඩ කරන්න කීයක්ද ඉතුරු වෙන්නේ කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. දකුණු ආසියාවේ අධ්‍යාපනයට වෙන් කරපු මුදල් වලින් භූතානයේ උඩින් අපි ඉන්නේ. අනික සියලුම රටවල් වලට අපි පහලින් ඉන්නේ. අඩුම ප්‍රතිපාදන වෙන් කරන රට හැටියට මේ වෙනකොට අපි හඳුන්වලා දීලා තියෙනවා. ගරු ඇමතිතුමනි ලක්ෂ 20ක් දීලා අර බෝඩ් එකටයි ගේට්ටුවටයි නම් කරපු ජාතික පාසල් වලට මොකද වෙන්නේ කියලා ඔබතුමා අපිට පැහැදිලි කරලා දෙන්න. මොකද පළාත් සභාවල් වලට ඒ ජාතික පාසල් නඩත්තු කරන්න මුදල් නැහැ කියන එක අද හැමෝම දන්නවා. ඊළඟට දැන් මේ නිල ඇඳුම ගරු කතානායකතුමනි අද අධ්‍යාපනයේ තියෙන ලොකුම ප්‍රශ්නේ නිල ඇඳුම කරගෙන තියෙන ගුරුවරියන්ගේ සාරිය ගැන ලොකු කතාවක් තියෙනවා. අපි දැක්කා ඒක ලොකු කරගත්ත නිලධාරි මණ්ඩලයක් මේ ආණ්ඩුවේ ඉන්න බවත් අපි දැක්කා. ඊ රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්තුමාගේ අත්සනින් චක්‍රලේඛනයක් ගහලා තියෙනවා. චක්‍රලේඛනයේ අරමුණ ගුරුවරියන්ට සාරිය ඇඳවීම. හැබැයි රාජ්‍ය පරිපාලන ලේකම් ගහලා තියෙන චක්‍රලේඛනයේ ගුරුවරියෝ ගැන තියා රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම ගැනවත් ඒකේ වචනයක් නැහැ. මයදුන්න මහත්තයාගේ චක්‍රලේඛනයේ කියනවා 1989 දෙකයි පළවෙනි දින දරන 889 චක්‍රලේඛයේ ක්‍රියාත්මක කරනවා කියලා. මොකද්ද මේ 889 චක්‍රලේඛනය? හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තුමා බුත්තල කතරගම ගම්මුදාව කාලේ වැඩබිමක් බලන්න ගියාම එතෙන්ද බුලත් විට කාගත්ත සර්ම පැහැදිලි පිරිසුදු ඇඳුමක් නැතුව රබර් සරපු දෙකක් දාගෙන ආපු නිලධාරියෙක් හිටියා. එයා මේ වැඩබිමේ සියලු විස්තර කියනකොට අහගෙන ඉඳලා ජනාධිපතිතුමා කියන හොඳයි බාසුන් නැහැ සතුටුයි ඇවිල්ලා මාව හම්බ වෙන්න මේ වැඩේ ඉවරුනහම කියලා. එතකොට විජමු ලොකු බණ්ඩාර ඇමතිතුමා හිටපු කතානායකතුමා කියනවා නෑ නෑ ජනාධිපතිතුමනි මේ ප්‍රාදේශීය ලේකම් කියනවා. මෙන්න මෙතනදී තමයි මේ චක්‍රලේඛනය නැවත වතාවක් එන්නේ. ජනාධිපතිතුමා වාහනයට නැගලා ගිහිල්ලා ඉස්සරවම කරේ මෙන්න මේ 889 චක්‍රලේඛනය ගහලා තියෙන්නේ. ඉතින් මේකේ තියෙනවා මේක ගැහුවට පස්සේ පාර්ලිමේන්තුවේ නිලධාරීන්ගේ ඇඳුම ගැන මේ චක්‍රලේඛන ප්‍රකාරව චක්‍රලේඛනයක් ගැහුවා. ඒ චක්‍රලේඛනයේ තිබ්බේ මෙන්න මෙහෙමයි කමිසයයි ටයි එකයි අඳින්න කියලා. පිරිමි හැමදාම කමිස කලිසමයි කමිසයයි ඇඳපු නිසා වෙන්න ඇති කමිසයයි කලිසමයි ගැන කියලා තිබුණේ නැහැ කලිසම ගැන තිබුණේ නැහැ. එදා විපක්ෂයේ අය මේක ඇහුවා කලිසමයටයි කමිසයයි ටයි එකයි දාලා කලිසම නැතුව ආවට කමක් නැද්ද කියලා ඇහුවා. ඒක ලොකු විහිළුවක් වුණා ඒ කාලේ. ඊට පස්සේ ඒ නිලධාරියාට විරුද්ධව ක්‍රියාමාර්ග ගත්තා කියලත් මං අහලා තියෙනවා. හැබැයි දැන් ලේකම්තුමා ගුරුවරියන්ගේ සාරිය ගැන මේකේ නැහැ. සැහැල්ලු ඇඳුම ගැනත් මේකේ නැහැ. ගුරුවරියෝයි රාජ්‍ය සේවකයෝයි සේවයේ 65%ක් ඉන්නේ කාන්තා නිලධාරීන්. හැබැයි ඒ ගැන මේකේ ප්‍රශ්නය මට අර විපක්ෂයේ එදා අහපු ප්‍රශ්නේම අහන්න වෙනවා කාන්තාව මොනවද ඇඳගෙන එන්නේ කියලා. ඒ නිසා මම කියනවා අධ්‍යාපනයේ ගරු ඇමතිතුමනි මේ වෙලේ තියෙන ප්‍රශ්නේ රෙද්ද නෙවෙයි. ඊට වඩා ගුණාත්මක අධ්‍යාපනය ගැන අපිට ප්‍රශ්න තියෙනවා. ඒ වගේම අද ගුරුවරියෝ 11,000ක් වසර දෙකකින් මාරු නැතුව අමාරුවේ වැටලා ඉන්නවා. ඒ වගේම පළාත් සභාවල වැඩ කරන අධ්‍යක්ෂකවරුන් අධ්‍යාපන ලේකම්තුමාලට ජාතික පාසල් අධ්‍යක්ෂකවරුන්ට ගුරුමාරු වංශයට මේ ගුරුවරු 11,000 මාරු වීම දෙන්න වැඩපිළිවෙල සකස් කරගන්න විදිහක් නැතුව ඉන්නවා. නියමිත දිනට වැටුප් නොලබන ගුරුවරු 30,000කට වැඩි පිරිසක් අධ්‍යාපනයේ ඉන්නවා. නියමිත දිනට වැටුප් වැඩිවීම දෙන්න බැරි ශාස්ත්‍රයක් තමයි ගුරු වෘත්තිය කියලා දැන් අද මේ ජනතාව කතා කරනවා. නගරේ පාසල් වල වැඩිපුර ගුරුවරු ඉන්නවා ගම්බද පාසල් වල නැහැ. දේශපාලනඥයෝ පස්සේ ගිහින් තමයි අද මාරුවක් හදා ගන්න වෙලා තියෙන්නේ. මෙන්න මේ தත්වෙට අද පාසල් වල தත්වේ වැඩි වැටිලා තියෙනවා. ඒත් එක මම මේ වෙලේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඇවිල්ලා තියෙන නිසා මම මගේ මාතලේ දිස්ත්‍රික්කයේ කලාප සම්බන්ධයෙන් කතා කරන්න ඕනේ. ඉතම සතුටින් කියන්න ඕනේ නාවුල කලාපය 17 වෙනි තැනට ඇවිල්ලා තියෙනවා ලංකාවේ කලාප 100 න්.
පොයින්ට් ඔෆ් ඕඩර් කියන්න උතුමාගේ කතානායකතුමනි එතුමිය ගුරුවරියා මම අහනවා එතුමියගෙන් ඔබතුමිය ඔය ඇදගෙන ඉන්න වර්ගයේ
එතන පොයින්ට් ඕඩර් එකක් නෑ ගරු මන්ද
අදපදා දින්න ඕනේ
ඔබතුමිය කතා කරගෙන යන්න.
මම මේකට උත්තර දෙන්න යන්නේ ඒ ප්‍රශ්නට උත්තරේ මම මීට කලින් දවසක කිව්වා. එනිසා ඒක වැඩක් නැහැ. එනිසා නාවුල කලාපය ගත්තාම ගරු කතානායකතුමනි 60 වෙනි තැන තියලා 17 වෙනි තැනට ඇවිල්ලා තියෙනවා. මාතලේ කලාපේ 49 වෙනි තැනට ඇවිත් තියෙනවා ලංකාවේ. ඒ වගේම ගලේ වෙල කලාපේ 86 වෙනි තැනට ඇවිල්ලා තියෙනවා. මම මේක අවස්ථාවක් කරගන්නවා ස්තුති කරන්නට විශේෂයෙන්ම කලාප අධ්‍යක්ෂතුමියට නාවුල සඳරේකා කුලතුංග මැතිණියට ඊළඟට සියලුම සහකාර අධ්‍යක්ෂකවරුන්ට කොට්ටාස අධ්‍යක්ෂකතුමාට විෂය අධ්‍යක්ෂකවරුන්ට ඒ වගේම ගුරු උපදේශක සේවයේ සියලු දෙනාට විදුහල්පතිතුමන්ට ඒ වගේම ගුරුවරුන්ට මේ දරුවන්ව ඉහළට ගෙන ඒම සම්බන්ධයෙන් ඒ වගේම ජනාධිපතිතුමාගෙන් මං ඉල්ලා සිටිනවා රටේ අධ්‍යාපනය ගැන උනන්දුවක් තියෙන පිරිසක් ආණ්ඩුකාරතුමන්ලා හැටියට පත් කරලා මේ පළාත් අධ්‍යාපනය තුල තියෙන ගැටලු විසඳ ගන්නට ක්‍රමවේදයක් සකස් කර ගන්න කියලා නැත්නම් ජනාධිපතිතුමා මොන දේවල් වෙනස් කරන්න හැදුවත් මම හිතන්නේ නැහැ එක් කරගන්න පුළුවන් කියලා මොකද පහුගිය කාලයේ ඇතුලේ විනාශ වෙච්ච ශේත්‍ර දෙකක් තියෙනවා නම් ඒකේ පළවෙනි තැන අධ්‍යාපනයේ දෙවෙනි තැන කෘෂිකර්මය ඊළඟට අපි දකිනවා ගුරු අධ්‍යාපනඥ සේවය ගුරු අධ්‍යාපනඥ සේවය ගත්තහම ගුරු සේවයේ වැටුප් පැඩි කිරීම නිසා අධ්‍යාපන ශාස්ත්‍රයේ විධායක ශ්‍රේණියට අයත් ගුරු අධ්‍යාපනඥ සේවය හා අධ්‍යාපන පරිපාලන සේවයේ දැඩි අසාධාරණයකට ලක් වෙලා තියෙනවා ගරු ඇමතිතුමනි මේ වෙන විට සේවා දෙකේම නිලධාරීන් ඉන්නේ සේවයට වඩා පහළ වැටුපක මේ පරතරය ගුරු සේවයේ දීර්ඝ කාලයක් සිටපු නිලධාරීන් රුපියල් 20000 වගේ තැනකට ගිහිලා තියෙනවා ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ අයගේ මේ තියෙන වැටුප් විෂමතාවය සකස් කරලා දෙන්න කටයුතු කරන්න එහෙම නැති වුණොත් ඒ අය පාසල් වලට ගිහාම යම් යම් ගැටලු ඇති වෙනවා කියන එක මම මේ වෙලාවේ ඔබතුමාට මතක් කරන්න ඕනි. ඒ වගේම අධ්‍යාපන ඇමතිතුමනි ගුරු උපදේශක සේවය මේ පාර්ලිමේන්තුවේ ආංශික කාර්ක සභාවේ සෑහෙන මහන්සියක් දරලා තමයි ඔබතුමා දන්නවා ගුරු උපදේශක සේවයක් හැටියට ස්ථාපිත කරන්න කටයුතු කරේ. වාසනාවකට හෝ අවාසනාවකට ඔබතුමාගේ අමාත්‍යංශයේ ඉන්න ඇතැම් නිලධාරීන් කියනවා ඇමතිතුමා කිව්වත් අපි මේවා කරන්නේ නැහැ. රෝහිණීට හදිසිය තිබ්බ හින්දා තමයි අපි මේක දමලා ගැහුවේ මෙහෙම කියලා. එහෙම කියලා 1800ක් විතර අද සේවයේ ඉන්න ගුරු උපදේශක සේවයේ මෙහෙම අපහසුතාවයට පත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමා සොයලා බලලා ඒ අයට හැකි ඉක්මනින් ඒ අයගේ ඒ වැටුප් වර්ධකය ඔබතුමා දන්නවා ගුරු උපදේශක සේවයට බඳවා ගන්නකොට 1630ක් තිබ්බේක සේවයට ඇතුළට ගියාම 1400ක් ලෙස විලම්බනය වෙලා තියෙනවා මේක ඒ අයට ගැටලුවක් එතකොට ඔබතුමාලා යෝජනා කරලා තියෙනවා ගැලපුම් දීමනාවක් දෙන්න මම හිතනවා ඒක ඒකට විසඳුම නෙවෙයි කියලා මම මේ වෙලාවේ ඔබතුමාට මතක් කරමින් සිටිනවා ඒ වගේම මේ අයගේ ගැටලු විශාල සංඛ්‍යාවක් තියෙන බව මම මේ වෙලාවේ ඔබතුමාට මතක් කරන්න ඕන ඊළඟට ගුරු වැටුප් විෂමතාවය ඔබතුමා දන්නවා 3-1ක් දුන්නා තව 3-2ක් දෙන්න තියෙනවා දැන් රටේ සල්ලි නැති හින්දා ඒක කරන්න විදිහක් නැතුව ඉන්නවා නමුත් මේ ගුරුවරු මේ තත්වයට පත් වුනේ රජයේ ඇතැම් නිලධාරීන් අර 97-2 චක්‍රලේඛයෙන් වරද්දපු නිසා ඒකේ දඬුවම විඳින්නේ කවුද අද අහිංසක ගුරුවරු ඒ වගේම 97 ඉඳන් මේ වෙනකන් විශ්‍රාම ගියපු ගුරුවරු 50000කට අධික පිරිසක් මේ වෙනකොට ඉන්නවා ගරු ඇමතිතුමනි තමන්ගේ බෙහෙත් ටික ගන්න බැහැ තමන්ට පෝෂදායී ආහාරයක් ගන්න බැහැ ඒ වගේම පිනක් දහමක් කරගන්න බැහැ මෙන්න මේ තත්වයට අද අපේ රටේ ගුරුවරුත් විශ්‍රාමික ගුරුවරයාත් පත් වෙලා තියෙනවායි කියන එක මම ඔබතුමාට මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් මතක් කරනවා ඒ අය සඳහා වැඩපිළිවෙලක් යොදලා තව පොඩි කාලයේ මේ මිනිස්සු ජීවත් වෙන්නේ යම්කිසි වැඩපිළිවෙලක් යොදන්න කියලා මම ඉල්ලා සිටිනවා ඊළඟට විශ්‍රාම වයස 60-63 කිරීම තුල 65 කිරීම තුල ඔබතුමා දන්නවා ණය ගත්තා දැන් අද 60න් යන්න කියනකොට ඒගොල්ලන්ට ණය ගෙවා ගන්න බෑ මෙන්න මේ තත්ත්වයටත් අපි විසඳුමක් හොයලා දෙන්න ඕනි ඒ වගේම තමයි විශ්‍රාම වැටුප් පාරිතෝෂික දීවනාව අද යනකොටම ලැබෙන්නේ නැහැ මේ සඳහාත් වැඩපිළිවෙලක් ලබා දෙන්න කියන එක මම මතක් කරනවා ඊළඟට මම දැක්කා ඉතාමත් වැදගත් කාරණාවක් විද්‍යාපීඨ විශ්වවිද්‍යාල මට්ටමට ගේනකො ඒක ඉතාමත් හොඳ යෝජනාවක් හැබැයි අපි ඒක කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ගරු ඇමතිතුමනි දීර්ඝ කතිකාවතකින් නැතුව කරන්න එපා කියලා මම කියනවා එයි මම එහෙම කියන්නේ ඔබතුමා දන්නවා විශ්වවිද්‍යාල 19ක් හැටියට විද්‍යාපීඨ 19 පත් කරොත් ඔබතුමා දන්නවා දැන් පේරාදෙණිය කොළඹ විශ්වවිද්‍යාලය ඒ වගේම කරාපිටිය තියෙනවා MBBS දෙනවා නමුත් එන අයට මේකේ තියෙනවා පොඩි රෑන්ක් එකක් ඒගොල්ලන්ට හැබැයි ගුරු වරුන්ට එහෙම වෙන්න බෑ ඒ නිසා ඒ අයට සමතත්වයේ ලැබිලා විශ්වවිද්‍යාලයෙන් උපාධි දරයක් හැටියට එළියට එන්න ඕනේ අපි දන්නවා දැනට විද්‍යාපීඨයෙන් එළියට එන්නේ ඩිප්ලෝමා ධාරියෙක් හැටියට එයා ඇවිල්ලා අවුරුදු 2ක් විතර ආයි මහන්සි වෙනවා උපාධිය සම්පූර්ණ කරගන්න ඒක දරුවන්ගේ කාලේ එනිසා මම හිතනවා ඔබතුමා NIE එක ජාතික අධ්‍යාපන ආයතනයේ විශ්වවිද්‍යාලයක් බවට පත් කරලා විද්‍යාපීඨ ටික ඒ යටතේ පවතින පීඨ හැටියට සකස් කරගන්නට අවශ්‍ය වටපිටාව සකස් කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම වෘත්තීය අධ්‍යාපනයේ අරගත්තොත් ගරු ඇමතිතුමනි උසස් පෙළ සාමාන්‍ය පෙළ ඒ අතරතුර ළමයි 90%ක් විතර හැලෙනවා අධ්‍යාපනයේ. එතකොට මේ අය අත්වැඩ කරුවන් එහෙම නැත්නම් නුපුහුණු ශ්‍රමිකයන් ලෙස තැන් තැන්වල සේවයට යනවා. ඒගොල්ලෝ තත්වර්ධ ක්‍රමයෙන් තමයි තමන්ගේ වෘත්තියේ නිපුණත්වය ලබා ගන්නෙ. මම යෝජනා කරනවා විශේෂයෙන්ම අවුරුදු 18 35 අතර මේ රටේ ලක්ෂ 8ක් විතර ඉන්නවා කිසිම සුදුසුකමක් නැති තරුණ තරුණියෝ පිරිසක්. මේ අයට NVQ සහතිකේ ලබා දෙන්න එහෙම නැත්නම් විධිමත් පුහුණුවකට ඇවිල්ලා තමන්ගේ වෘත්තීය සුදුසුකම හදා ගන්නට අවශ්‍ය කටයුතු කරලා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ සඳහා employment policy එකක් සකස් කරන්න කියලා මම මේ පාර්ලිමේන්තුවට යෝජනා කරන්න කැමතියි. ඒක තුල නුපුහුණු සේවකෙක් වැඩකට යවනවට වඩා ඒක ලංකාවේ රැකියා ශ්‍රේෂ්ඨයට හෝ වේවා නැත්නම් foreign job market එකට වෙන්න පුළුවන් නැත්නම් self employment වෙන්න පුළුවන් මොන දේට හරි මේ දරුවන්ව සුදුසු ආකාරයට ඒ අයගේ වෘත්තීය සුදුසුකම ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. මොකද අර 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයේ ඇතුලේ මේ වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක වුණත් ඒක යම් යම් තැන්වල අඩුපාඩු නිසා ඒක නිසිලෙස ක්‍රියාත්මක වෙන්නේ නැති බව මම දකිනවා. මම යෝජනා කරනවා මේ වෘත්තීය පුහුණුව අදාළ ඇමතිතුමා ඉන්දියාවේ තියෙන ගති ශක්ති කියලා වැඩසටහනක් මෙන්න මේ වැඩසටහන හොදට අවබෝධ කරගන්න ඒක තුලින් අපේ රටේ මේ වෘත්තිකයන්ට අවශ්‍ය NVQ සහතිකේ ලබාගෙන ඒ අයට හොඳ වැටුපක් සහිත රැකියාවකට යන්න අවශ්‍ය වටපිටාව හදලා දෙන්න කියලා. දැන් ඔබතුමා ඉස්සෙල්ලා ඇහුවා මේ තැඹිලි පාට ඇඳලා ඉන්නේ ඇයි කියලා. අද අපේ മന്ത്രിවරියෝ සියලු දෙනාම තැඹිලි පාට අඳිනවා. ඒකට හේතුව තමයි සියලුම මැති ඇමතිවරුනුත් අද අතේ බෑන්ඩ් එකක් දාගෙන ඉන්නවා. ඒ ඇයි කියලා කිව්වොත් අද ඉඳන් මේ දවස් ටිකේ දින 16ක් අපි ලෝකේ පුරාම කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ හිංසනය පිටු දකින්නට බැඳී සිටිනවා කියන එක තමයි අද මේ ඔයගොල්ලෝ අපි හැමෝම අතේ බැඳගත්ත මේ පටියෙන් ලෝකෙට කියන්නේ. එතකොට මෙතුමා අහනවා තිස්ස කුටි ආරච්චිටත් එහෙමද කියලා. ඒක එතුමා අහන්න මේ වෙනකොට අවුරුද්දක් ගත වෙලා තියෙනවා කාන්තාවක් හැටියට පාර්ලිමේන්තුවේ මට වෙච්ච අසාධාරණයට යුක්තිය තාම ඉෂ්ට වෙච්ච නැති පාර්ලිමේන්තුවක් මේක. කොහොම වුණත් කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ හිංසාකාරී හිංසනයෙන් අපි වැළකීලා සිටිනවා කියලා කියන්නේ. මොනවද සියලු ආකාරයේ කියන්නේ? කායික හිංසනය, මානසික හිංසනය, ඊළඟට ලිංගික හිංසනය, ඒ වගේම ආර්ථික හිංසනය. මෙන්න මේ කියන සියලු ආකාරයේ හිංසනයන්ගෙන් වැළකී සිටින බවටත් ප්‍රතිපත්ති සම්පාදකයන් ලෙස ඔබ අපි හැමෝම ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරන්නටත් නීති සම්පාදනය කරන්නටත් කටයුතු කරනවායි කියන තහවුරුව තමයි අද ඔබ අතේ බැඳගෙන ඉන්න ඔය පටියෙන් සඳහන් කරන්නේ කියන එක මම මේ වෙලේ මතක් කරන්න ඕනේ. ඉතින් ගරු ඇමතිතුමිය ඉන්නවා, රාජ්‍ය ඇමතිතුමිය, ඒ වගේම විශේෂ භාර ඇමතිතුමා හැටියට ජනාධිපතිතුමා කොහේ ඉඳලා හරි අහගෙන ඇති මේ අයවැය ඇතුලේ gender responsive budgeting කියන එක තියනවාද? ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ සම්බන්ධයෙන් කටයුතු කරන අයවැයක් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙලා තියනවාද කියන එක පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. අද නේපාලයේ වගේ රටවලුත් ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ සම්බන්ධයෙන් බලපැවැත්වෙන විදිහේ අයවැයන් ඉදිරිපත් කරනවා. නමුත් අපිට එහෙම එකක් නැහැ. ඔබතුමන්ලා දන්නවද කාන්තාවන් සඳහා වෙන් කරලා තියෙන මුදල කීයද කියලා? මම පුදුම විදිහකට රැවටීමක් වුණා. මං ජනාධිපතිතුමාට ස්තුති කරා පළවෙනි අමාත්‍යංශ 10 ඇතුළට අපි ඇවිල්ලා කියලා ඉතිහාසයේ පළවෙනි වතාවට. ගරු කථානායකතුමනි, ඒක ඇස්සේ තමයි සමෘද්ධිය තියෙන්නේ. සමෘද්ධියට තමයි ඒකේ වැඩි මුදලක් වෙන් වෙලා තියෙන්නේ. ඒ නිසා මම ඉතාමත් කනගාටු වෙනවා. අපේ රටේ ජනගහණයෙන් 50%ක් ඉන්නවා. ළමයි ගත්තොත්, ඔක්කොම ගත්තොත් 75%ක් ගැන කතා කරන අමාත්‍යංශයට හැමදාම කුඩම් වගේ සැලකිලි. අඩු හැන්දෙන් බෙදෙන එක කරුණා කරලා නවත්තන්න කියලා මං ඉල්ලා සිටිනවා. මොකද ඔබතුමන්ලා දන්නවා ඇති අවුරුදු 15ට වැඩි ගැහැණු දරුවන් සහ කාන්තාවන්ගෙන් 20%ක් සිය සමීප සහකරුගෙන් ලිංගික හිංසනයට ලක් වෙනවා මේ රටේ. ඒ විතරක් නෙමෙයි 25%ක් සහකරුගෙන් හෝ වෙනත් අයෙකුගේ කායික හෝ ලිංගික හිංසනයකට ලක් වෙනවා. 18%ක් ආර්ථික අපයෝජනයට මේ රටේ කාන්තාව ලක් වෙනවා. 21%ක් සහකරුගේ ප්‍රචණ්ඩත්වයට ලක් වෙනවා. ඒ කියන්නේ ගුටි කනවා, බැනුම් අහනවා. මේවා විසඳන්න මේ අයවැය ඇතුලේ කොහෙද ඇමතිතුමිය සල්ලි දාලා තියෙන්නේ? ඒත් එක්කම රැකියා හැරගිය ස්ත්‍රීන්ගෙන් පහෙන් තුනක් කියනවා අපි නැවත රැකියාවට එනවා අපිට ලිංගික හිංසනයක් සිද්ධ වෙන්නේ නැහැයි කියන එකට තහවුරුවක් දෙනවා නම් කියලා. මෙන්න මෙහෙමයි අද තත්ත්වය. ඔබතුමියගේ අමාත්‍යාංශයේට gender based violence program එකට තියෙනවා ලක්ෂ 70ක්, coordinating and ensuring women rights කියන එකට ලක්ෂ 70ක් දීලා තියෙනවා. ඒ වගේම prevention of child abuse and violence against women කියලා කෝටි එකහමාරක් දීලා තියෙනවා. women empowerment වලට කෝටි 3ක් දීලා තියෙනවා. day care centers වලට 7-5ක්වත් නැහැ. එතකොට මේ කාන්තාවට කොතනින්ද සලකන්නේ? ඒ නිසා මම ජනාධිපතිතුමාගෙන් අහනවා මේ වැඩේ අපිට කරන්න පුළුවන්ද කියන එක. ඒ නිසා ඔබතුමාට මම ආරාධනා කරනවා, ආයාචනා කරනවා කාන්තා කටයුතු අමාත්‍යාංශයටත් ළමා කටයුතු සඳහාත් අපිට මුදල් වැඩි කරලා දෙන්න. මොකද මේ ආණ්ඩු හදන්නේ කාන්තාවෝ 152ක් ඉන්නේ මේ රටේ ජනගහනේ කාන්තාවෝ 156ක් ඉන්නේ ඡන්දදායිකාවෝ. ඒ නිසා මේ රටේ කාන්තාවන්ට අවශ්‍ය වටපිටාව හදලා දෙන්න. විශේෂයෙන් හිංසනයට ලක් වෙන කාන්තාවන්ට ගරු කතානායකතුමනි රැඳවුම් මධ්‍යස්ථාන නැහැ. මිනිහත් එක්ක නැත්තම් ස්වාමි පුරුෂයාත් එක්ක ගහගෙන බැනගෙන පොලිසියට ගිහාම පොලිසිය ආපහු යවන්නේ ගෙදරට. ගෙදරට ගිහාම ඩබල් එකේ හම් වෙන ගුටි. එතකොට අවසානයේ මරණය සිද්ධ වුණාට පස්සේ තමයි, ඝාතනයක් සිද්ධ වුණාට පස්සේ තමයි පොලිසියටත් ඇස්සැරෙන්නේ. ඒ නිසා රැඳවුම් මධ්‍යස්ථාන අවශ්‍යයි. ඉතින් මේවට කොහෙද මුදල් වෙන් කරලා තියෙන්නේ කියන එක මම ගරු ජනාධිපතිතුමාගෙන් අහනවා. ඊළඟට ඉතිහාසයේ පළවෙනි වතාවට සෞඛ්‍ය අමාත්‍යාංශය පිළි අරගෙන තියෙනවා මේ රටේ දරුවන්ගෙන් 142ක් අවුරුදු 4ට අඩු දරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙනවා කියලා. මේක ගැන කතා කරපු වෛද්‍යවරු රස්සාවෙන් අයින් කරා. යුනිසෙෆ් එකේ වාර්තාව වැරදි කිව්වා. ඔය වගේ නොයෙකුත් දේවල් කියලා දැන් පිළි අරගෙන තියෙනවා 142ක් මේ රටේ දරුවෝ මන්ද පෝෂණයෙන් ඉන්නවා කියලා අවුරුදු 4ට අඩු. හැබැයි 4ට වැඩි අයගේ ප්‍රමාණය කොහෙද ගණන් කරලා තියෙන්නේ? යුනිසෙෆ් වාර්තාව කියනවා ඇමතිතුමිය අවුරුදු 4ට අඩු දරුවෝ 56,000ක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා, උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙනවා. පිසඳුම් පිළියම් අවශ්‍ය, වෛද්‍ය සහන අවශ්‍ය කියලා. දැන් ඔබතුමියගේ අමාත්‍යාංශයේවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේවත් මේ නම් 56,000 හොයාගෙන තියෙනවද? එහෙම නැත්නම් ආයේ වාර්තාවේ තියෙන ලක්ෂ 22ක් ඉදිරියේදී මේ මන්ද පෝෂණයට භාජනය වෙන්න ඉඩ තියෙනවයි කියලා ප්‍රවණතාවයක් තියෙනවා කියලා මේ ලක්ෂ 22 හඳුනාගෙන තියෙනවද? ඒ මුකුත් වැඩපිළිවෙලකුත් නැහැ. ඒ වැඩපිළිවෙල කරන්න මේ වගේ සල්ලි දාලත් නැහැ ඔබතුමියට. ඒ නිසා මම විශේෂයෙන් කියනවා මේවට පිළියම් හදන්න. විශේෂයෙන් ඔයගොල්ලෝ දන්නව ඇති 170ක් මේ රටේ පවුල් තමන්ගේ එක වේලක් අතාරින තත්වයට අද ආහාර උද්ධමනය, ඒ වගේම ආර්ථික උද්ධමනය ඇති වෙලා තියෙනවා. ඒ නිසා මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ අය අර 142 කියන්නේ අවුරුදු 40ට අඩු, සමා වෙන අවුරුදු 4ට අඩු දරුවෝ. එහෙනම් මේ අවුරුදු 4ට වැඩි අවුරුදු 18ට පහළ ඉන්න දරුවන්ගේ ප්‍රතිශතය කොච්චරද කියලාත් හොයන්න මම ඔබතුමාට යෝජනා කරනවා. විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන්න. මේ රටේ දරුවන්ගේ මන්ද පෝෂණය කොච්චර තියෙනවද, ඒවට පිළියම් හොයන්නේ කොහොමද කියලා දීර්ඝකාලීන වැඩසටහනක් අපේ රටට අවශ්‍යයි. දැන් ආරක්ෂක අමාත්‍යාංශයට බිලියන 410ක් වෙන් කරලා තියෙනවා. හැබැයි රටක් ආරක්ෂා කරන්න හරි නිරෝගිමත් පරපුරක් මේ රටේ ඉන්න ඕනේ කියන එක මේ අයවැයට මුදල් පෙන් කරන මහත්තුරුන්ට තේරෙන්න ඕනේ. එහෙම නැතුව රටවල් ආරක්ෂා කරලා වැඩක් තියෙනවද කියන එක තමන්ගේ හෘද සාක්ෂියට තට්ටු කරලා බලන්න කියලා මම කියනවා. ඊළඟට සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අලුතින්ම වාර්තාවක් ඉදිරිපත් කරලා තිබුණා. ඒකේ කියන්නේ මල්ටි ඩයිමෙන්ෂනල් පවර්ටි ඉන්ඩෙක්ස් කියලා. ඒකේ පැහැදිලිවම කියනවා අපේ දරුවන්ගෙන් 50%ක් දුප්පත් කියලා. විවිධාකාර දර්ශක ඇතුලේ දරුවෝ දුප්පත් කියන එක බොහොම පැහැදිලිව කියලා තියෙනවා. මම ඒ වාර්තාව සභාගත කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊළඟට ගරු කතානායකතුමනි, දැන් අපේ රටේ ප්‍රධානම අමාත්‍යාංශවලට පළවෙනි 10 ඇතුළට අපේ අමාත්‍යාංශ ආවත් ගරු ඇමතිතුමනි, මේවා අයවැය ලේඛනයේ තියෙන ඉලක්කම් විතරයි කියලා මම කියනවා. ඒ නිසා ඔබතුමන් ළඟ
ගරු මන්ත්‍රීතුමිය විනාඩි 5ක් වැඩිපුරම තියෙනවා.
අවසන් කරනවා. ඒ නිසා මේ අධ්‍යාපනයට කාන්තාවට ළමයින් සඳහා ප්‍රතිපාදන වැඩි කරන්න ළමයෙක් සඳහා ඩොලර් එකක් වියදම් කරාම ගරු කතානායකතුමනි ඩොලර් 10ක ප්‍රතිලාභයක් ලැබෙනවා කියලා ප්‍රසිද්ධ කියවණක් තියෙනවා. ඒ වගේම තොටිල්ල පදවන අත තමයි ලෝකේ කරවන්නේ කියලා කිව්වේ කටකහනවට නෙවෙයි. නමුත් අද ගර්භණී මාතාව ඒ වගේම කිරි දෙන මව එහෙම නැත්නම් කුඩා දරුවෝ සියලු දෙනාටම ත්‍රිපෝෂත් නැති තත්වයකට අවිල තියෙන නිසා මේ කාන්තාවගේ මානසික සෞඛ්‍ය රැකගෙන දරුවෝ ටික හදලා මේ රටට දායාද කරන්නට අපිට අවශ්‍ය වටපිටාව හදලා දෙන්න විශේෂයෙන් ළමා අපචාර අද වැඩි වෙලා තියෙනවා. ඒ සඳහා මම හිතන්නේ අනික් අය කතා කරනකොට කතා කරයි. NCPA එක වාර්තා කරලා තියෙනවා 2021 ජනවාරි ඉඳන් 2021 දෙසැම්බර් වෙනකොට ගරු කතානායකතුමනි 11,187ක් පැමිණිලි තියෙනවා කියලා. ඉතින් එතුමාට සභාපතිතුමාට මම දැක්ක කෝටි 4යි වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඒ කෝටි 4න් මේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියන එක. ඒතකොට දරුවොන්ව නොසලකන ජාතියකින් වැඩක් තියෙනවද කියලා ප්‍රශ්න කරමින් මම නිහඬව ස්තුතියි.